Order, please. කතානායකවරයා විසින් ලිපිලේඛන පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 41A6 ව්‍යවස්ථා ප්‍රකාරව 2018 වර්ෂයේ සිවෙනි කාලතුව 2018/10/1 සිට 2018/12/31 දක්වා සඳහා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. ලිපිලේඛන ආදී පිළිගැන්වීම ගරු අග්‍රමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආදී කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවාද සහ යවන කටයුතු අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2015 වර්ෂයේ සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තුමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2018 වර්ෂයේ සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ තුමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තුමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අභ්‍යන්තර සහ විදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාන අමාත්‍යතුමා
තාම අවසන් නැහැ.
සමයි.
2017 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තුමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අභ්‍යන්තර විදේශ කටයුතු පළාත් සභා පළාත් පාන අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2017/6/6 වෙනි දින සිට 2017/12/8 වෙනි දින දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 පෙබරවාරි 21 වෙනි දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද පළමුවෙනි වාර්තාවේ උතුරු පළාත් සභාව, එරාවූර් නගර සභාව, කළුතර ප්‍රාදේශ සභාව, කාන්තක්කුඩි නගර සභාව, කොළඹ මහනගර සභාව, දකුණු පළාත් සභාව සහ පානදුර නගර සභාව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ තෙමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත වාණිජ කටයුතු දික්කාලීන අවස්ථාන්ව පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2016 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව හා වාර්ෂික ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තා ව්‍යාපාර හා වාණිජ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත විමු කළ යුතුයයි මම යෝජනා කරමි.
දර කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පරිසම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර සහ ජල සම්පත් සංවර්ධන අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2016 වර්ෂය සඳහා පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මයේ සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2017 ජූලි 1 වෙනි දින සිට 2017 සැප්තැම්බර් 30 දක්වා කාලයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2019 ජනවාරි 24 වෙනි දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද පළමුවෙනි වාර්තාවේ වී අලවි මණ්ඩලය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2017/6/6 වෙනි දින සිට 2017/12/8 වෙනි දින දක්වා කාලයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019 පෙබරවාරි 21 වෙනි දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද පළමුවෙනි වාර්තාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. අංක 3 මහජන පෙරසම් පිළිගැනීම ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමා පෙරසම් 3යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි දංකොටුව මීගමු රවුම පාර අංක 35/1F ධර්ණ ස්ථානයේ පදිංචි ASA ක්‍රිෂාන්තස් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පලාවත උඩප්පුව පූනපිටේ යන ලිපිනෙහි පදිංචි එම් ජෝර්ජ් ඔෂින්ටන් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද නාත්තණ්ඩිය ඉහළ තබ්බෝ යන ලිපිනයෙහි පදිංචි W.N.A. සරත් ලක්ෂ්මන් වීරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්නවා.
බොහොම ස්තුතියි. ගරු නිහාල් ගලප්පත්‍රි මැතිතුමා, ගරු මනෝෂ නානාකාර මැතිතුමා,
ගරු කතානායකතුමනි, ගාල්ල රිච්මන් කන්ද පාර අංක 92 දරන ස්ථානයේ පදිංචි එස් විජේරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
බොහොම ස්තුතියි. පෙත්සම් මහජන පෙත්සම් කාර්යසභාවට යොමු කරනු ලැබේ. අද දින ඊයේ පැවති පක්ෂනායකින් රැස්වීමේ තීරණය කර පරිදි වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අපි අද ගන්නේ නැහැ. ඒක වෙන දිනකට යොදනවා. ඒකට සභාව එකගද? සභාව කල් තැබීම සමයි. ගරු සභානායකතුමා, ප්‍රධාන කටයුතු ආරම්භයේ යෝජනා පිළිබඳ දැනුම් දීම අංක 1 යෝජනාව. ගරු සභානායකතුමා, සභාව එකඟද? අංක 2 ගරු මයන්ත දිසානායක මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, unfortunately I hereby request to leave of the house to withdraw the Sri Lanka Institute of Interior Designers Incorporation Amendment Bill introduced by me on 5th of
April 2016. House
agrees? Aye.
කල් තැබීමේ යෝජනාව වැදිරු විවාදය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඔබතුමාට විනාඩි 10යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අප්‍රේල් 21 වෙනි දින පාස්කු සවය කතෝලික දේවස්ථානවලට පැවැත්වීමට සූදානම් සිටි අවස්ථාවේදී මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානය විසින් එල්ල කරන ලද අමානුෂික හා දරුණුතම ත්‍රස්තවාදී බ්‍රෝම ප්‍රහාරයන් හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය පිළිබඳ අපි අප්‍රේල් මාසයේදී ඉන් අනතුරුව හදිසි නීතියත් සමග විවාදයට ලක් කරා. මේ අවස්ථාවදී මා ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළේ මේ තත්ත්වය උදාවෙන් තිවෙන්නේ ආණ්ඩුවේ අකර්යක්ෂමතාවේ නිසයි. මම නැවත දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. ජනාධිපතිවරයත් අග්‍රාමාත්‍යවරයත් ඉන් පසු ආණ්ඩුවේ අඩුපාඩුව පිළිගෙන සමාව භජනය කරන ලෙස රටට ප්‍රකාශයක් කළා. ප්‍රශ්නේ තියෙන්නේ සමාව භජනය කිරීම නෙවෙයි, අපි අරගන්නා වූ ක්‍රියාමාර්ග වලින් රටේ ආරක්ෂාව තහවුරු කරගත හැකිද කියන කාරණාව දැඩි අවධානයට හා මැදිහත්වීමට පත් කර ගැනීමයි. ඒ නිසා මම ඉතාම ඕනෑකමින් සඳහන් කරන්න ඕනේ, වේලාව නැති වුණත් එක හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා තිබෙන. හදිසි නීතිය තුළ සෝදිසි මෙහෙයුම් අතඩංගුවට ගැනීම රාශියක් අඛණ්ඩව කෙරීගෙන යනවා. නැගෙනහිර පළාතේ, රටපුරා, බස්නාහිර පළාතේ. නමුත් මහජනයාගේ තවම බලාපොරොත්තුව ගෙයින් ගෙට සෝදිසි කිරීමේ ව්‍යාපාරය මදි බවයි. මම ස්ථානයයි පොලිසියයි ගැන ආදී කතා කරන්න යන්නේ නැහැ. මේ තත්ත්වය මගහරින්නට නම් ආරක්ෂක කමිටි මහජන ජනතාවත් එක්ක ඇති කරලා මේ ක්‍රියාවලියට අවතීර්ණ වෙන්නට ඕනේ. ඒ වගේම yes no I'm saying මදි කියලානේ. Now let me not come out with places which are not even been searched. Various extremists are meeting. Intelligence reports give this information. Let us keep this debate at a high level. I don't want to criticize individuals or the government. You all have been criticized enough. But you all have to do your duty. We are not the government. Honorable Mahinda Rajapaksa has very clearly stated that we are supporting all security measures that are being taken. But it is not happening. Day to day, the same places are visited and people are being taken into custody. Arms, ammunition, explosives are taken into custody. If the search was correct, that wouldn't happen. This is just one example. Mamme kiyanne eka nemei. Mama kiyanne enne me barapatala tattwen godeema sandaha aarakshaka emathi thoraya janadhipathuma according to the constitution. But the aarakshaka emathi can't remove the IGP. IGP අපි මේ විවාදයේ දෙපැත්තම එදා IGP හා ආරක්ෂක ලේකම්ට විවේචනය කරා. ආරක්ෂක ලේකම් අයින් කළා ඉවරයි. IGP අයින් කරන්නට 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බෑ කියලා තියෙන ගැටලුවක් තියෙනවා පොලිසියේ වැඩ බලන පොලිස්පතිවරයෙක් ඉන්නේ. මම කියන්නේ මේ වෙන වෙන දේවල් කතා කරන්න පෙර මේ බරපතල නිලධාරීන් ගෙදර යවීම සඳහා පාර්ලිමේන්තුවේ වහා යෝජනාවකින් ක්‍රියාත්මක වීමට කටයුතු කිරීම සිදු වෙන්නට පියවර ගත යුතුයි. මොකද පාර්ලිමේන්තුවෙන් පත් කළා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ කතානායකයි අග්‍රාමාත්‍යමයි විරුද්ධ පක්ෂයේ එකතු වෙලා තමයි පොලිස්පති පත් කළා තියෙන්නේ. ඒ නිසා ඉවත් කිරීමේ ගැටලු තිබෙනවා නම් පාර්ලිමේන්තුව වහා යෝජනා හදිසි හොස් කැඳවා යෝජනා සම්මත කිරීම ඉතාම යෝග්‍යයි මේ අර්බුදය අවසාන බව පියවර ගැනීමට. අවිනිශ්චිත භාවය අයින් කරන්නට ඕනේ. අවිනිශ්චිත භාවය නිසා තමයි පාසල් වලට දරුවෝ එන්නේ නැත්තේ. දෙමව්පියෝ තාම අවිනිශ්චිත භාවයෙන් සිටින්නේ. රටේ විවිධ ප්‍රදේශවල අවිනිශ්චිත භාවය. මේ නිසා කාඩිනල්තුමා ඇතුළු ආගමික මානායක ස්වාමින් වහන්සේලා කරන ප්‍රකාශයන් තොරතුරු ඇතුව වගකීමෙන් කරන ප්‍රකාශයන් ගැන අවධානය යොමු කරන්නට මැදිහත් වෙන්න. ඊළඟට ගරු නියෝජ කතානායකතුමනි, අපි දන්නවා මේ නීති රීති යටදී නැගෙනහිර පළාතේ එයට ප්‍රථමම කියන්න ඕනේ සභාවේ ගරු අග්‍රාමාත්‍යතුමත් මුළු සභාවත් ඔබතුමත් කතානායකතුමත් අපි අද සභාව කල් තියලා ගියාට පස්සේ වෙසක් දිනේට අපි යන්නේ. මීළඟ දවස් ගණනාවම දැන් සිට ලංකාව පුරා වෙසක් දිනේ සම්බන්ධව චකිතයක් මත වී තිබෙනවා. ඒට ලබා දී හැකි ආරක්ෂාව මොකක්ද? ඒකට ලබා දී හැකි සහයෝගය මොකක්ද? ඒකට ලබා දෙන ක්‍රියාමාර්ග මොකක්ද කියලා රජය ප්‍රකාශ කළ යුතු වගේම මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය රට පුරා වෙසක් උත්සවයේ නැවැත්වීමට කිසි ලෙසකින් කටයුතු කරන්නේ හැකි ආකාරයේ වෙසක් උත්සවයේ පැවැත්වීමට අවශ්‍ය සියලු සහයෝගය ආරක්ෂාව ලබා දිය යුතුයි කියලා අපි මේ අවස්ථාවේ විශේෂයෙන් ඉල්ලා සිටි. ඒ වගේම නියෝජ කතානායකතුමනි, අදින් පසු අපි අවහපහු රැස් වෙන දිනේදී සතියේ සභා නායකතුමා ඉන්නවා, හදිසි නීතිය දිගු කරන්නට ඕනේ. දිගු කරනවාද කියලා මම අහනවා. හදිසි නීතිය දිගු කරනවාද? Because you are not listed the extension of the state of emergency. Why haven't you listed the extension of the state of emergency? We met yesterday. Leader of the house was there. You will agree with me. So this state of emergency has to be extended. We have certain reservations, but we are supporting the extension of state of emergency because the country has not been properly brought under the security that we want. Day-to-day life has to be restored. Until it is restored and all the conspirators are brought before justice, they have to be taken into custody. They have to be questioned. Their links have to be established. For that, you need state of emergency, as well as the PTA that have been promulgated. ඉතින් මම විශේෂයෙන් අහනවා මේ පිළිබඳ ප්‍රකාශයක් අග්‍රාමාත්‍යතුමා තමයි ඉන්නේ ආණ්ඩුව වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ කවදාද කියලා. Because the gazette has to be extended. ඉතින් ඒ ගැන මට වැඩි වෙලාවක් නැහැ. පිළිතුරක් හරියට දෙනවා නම් රටේම ජනතාව ආරක්ෂාව ගැන ටිකක් හරි විශ්වාසයක් ඇති කරගනි. එහෙම නැත්නම් ඒ විශ්වාසය අවිනිශ්චිතව පවතින පටන් ගන්න. ඊළඟට තව එක කාරණාවක් මම ගේන්ට කැමති මගේ මිත්‍ර සංචාර කැමතිතුමාට මොනගේ අමාත්‍යන් සිට්නං ලොකු පැකජ එකක් දීල දෙෙන අපිත් ඉල්ලා සිටිය අපිත් හමුණ සංචාරක හෝටල් කර්මාන්තය ඒට සම්බන්ධ ප්‍රවාහනය රිලේට ට්‍රවල් ඒජන්සිස් බුගින් ඒජන්සිස් හවා බ්‍රෝන් දෝසාද පීපල් ල් සැන්ටුවරිස් වහට වින්ද මෝව දැහස්ටබිය proper program which can be expedited across the Europe as well as in Asia. China is also withdrawing their tourists at the moment. This is the bulk of tourists that can come. Europe, they are in summer, but soon after summer we have to get ready, for which we have to carry on a very effective propaganda campaign. ඉතින් මම ඒ පිළිබඳ විශේෂයෙන් ඒ පිළිබඳ අවශ්‍ය මැදිහත්වීම ක්‍රියාකාරීත්වය ඇතිකොරොත් පමණ ඒ විශ්වාසයේ මත යලිත් සංචාරක පැමිණෙන්නේ හෝටල් හැදුවට පමණක් නෙවෙයි. ඒක සඳහා වියදම් වෙයි. ඒ වියදම ශ්‍රී ලංකාවට යලි උපයාගත හැකි වියදමක්. දැන් ගරු නියෝජ කතානායකතුමනි. මේ වගේ සුවිශේෂ විනාශයක් වුණු එක අවස්ථාවක් තමයි සුනාමි ආපු වෙලාවේ. සුනාමි ආපු වෙලාවේ ශ්‍රී ලංකාව මුහුණ දුන්නු විනාශයට අපිට විශේෂ ආධාර කිරීම සඳහා ආයාචනයක් අපේ රට කරලා ඒ රට කරන ලද ආයාචනය පරිදි ජාත්‍යන්තරව අපේ සහයෝගයට අපිට ආධාර දීමට ඉදිරිපත් වුණා. එවැනි පියවරක් තවම ආරම්භ කළා නැහැ රජේ. මම හිතනවා ආරක්ෂක තත්ත්වයට අතිරේකව ආර්ථිකය යළි ගොඩ ගැනීමට මේ ආර්ථික මේ තත්ත්වයෙන් විනාශ වෙලා තියෙන මාසයක් ජනතාව වැඩට ගිහිල්ලා නැහැ. මොකද අප්‍රේල් නිවාඩුවට කලින් ඉඳන් නිවාඩු. ඊට පස්සේ මේ කලබලේ. ඊට පස්සේ තාම යථා තත්ත්වයට අපේ රටේ ආර්ථික තත්ත්වය එදිනෙදා පෞද්ගලික අංශේ, රාජ්‍ය අංශේ, සේවා අංශවල තවම පැමිණලා නැහැ. එයාගේ වැටු ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ට ගමනාගමන ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලන්ට බැංකුවල ගිණුම් හිරවෙලා ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා මේ හිරවෙලා තිබෙන ප්‍රශ්නය සංචාරක කර්මාන්තයට හෝටල් වලට හා ආදාළ ආයතන වලට විතරක් නෙමෙයි. මුදල් ඇමතිතුමාත් රජයත් කල්පනා කරන්න ඕනේ අනිත් ක්ෂේත්‍ර ඉක්මනින් ක්‍රියාකාරී ආර්ථිකේ ක්‍රියාකාරී කරගන්න. මොකද ආර්ථිකේ ක්‍රියාකාරී වුණොත් පමණයි ඒගලන්ට දිය යුතු සහන දීමට මැලි වෙන්න එපා. රටවල් වල කරේ සෙන්ට්‍රල් බැංක් මධ්‍යම බැංකුව බැංකුවලට නිකුත් කරනවා. මේ සියලු ණය මං හිතන්නේ මගේ මිත්‍ර හර්ෂ සීල මැතිතුමා ඉන්නවා. මේ ණය කල් දාන්න කියලා, මේ පොලිය කල් දාන්න කියලා රාජ්‍ය බැංකු, අනිත් බැංකු, ලීසින් ආයතන, ෆිනෑන්ස් කම්පනීස් ඔක්කොම. මම තව එක කාරණාවක් කියලා මම නවතිනවා. ඒ ආකාරයේ ඒ සහනය පොදුවේ ලබා දීමට හැකි සක්‍රීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්න කියලා. ඊළඟ ගරුක නියෝජ කතානායක තෙමිනි. ද මිස්ත්‍රි ශ්‍රවුඩ්ස් බැටිකලෝ ශාර කැම්පස් මේ විශ්වවිද්‍යාලය වහාම ආණ්ඩුවට ගන්න කියලා අපි කියනවා. මේකේ අයිතිකාරයෝ කවුද, කාටද කොටස් තියෙන කියලා ප්‍රශ්නයක් නැහැ. වහාම ආණ්ඩුවට ගන්න. ආණ්ඩුවේ යටතට ගත්තේ නැත්නම් මේ ප්‍රශ්නයත් විශාල ප්‍රශ්නයක් බවට පැතිරී යන අදරට පුරා. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සම්බන්ධ භාෂාවකින් මිස වෙන භාෂාවකින් විශ්වවිද්‍යාල හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ සහතික දෙන විශ්වවිද්‍යාල හැටියට පෙනී සිටින මද්‍රාසා හෝ මොනරාසා හෝ වේවා, ඒවාවල වෙන භාෂාවල ගන්නවන්ට කිසිම අයිතියක් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි. ඒ නිසා අවදි වෙලා කටයුතු කරන්න නම් මේ වැනෙන උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ වැනෙන ප්‍රතිපත්තිය නවත්තලා පැහැදිලි ප්‍රතිපත්තියක් වහාම ප්‍රකාශයට පත් කළ යුතුයි. එසේ නොකොරොත් යුජීසි එක මේ යුජීඑස් එකේ නිද්‍රාශීලී භාවය නිසා උසස් අධ්‍යාපනයට ඇමතිතුමා දන්නවා. එතුමා සමහර කාරණාවල් ගැන වැළුවා. අපි මේ පාර්ලිමේන්තුවේ කිව්ව නැගෙනහිර විශ්වවිද්‍යාලය ගැන සවුත් ඊස්ට් යුනිවර්සිටි ළමයින්ට වැසිකිළියට යන්න බැරි විදිහට මේ රැගින් තිබුණා, දාලා යන තත්ත්වයට ගෙනා. ඔබතුමාට අපි කිව්වා කිව්වා කිව්වාම මැදිහත් වුණා. දැන් ආපහු මේ නැගෙනහිර පළාතේ තත්ත්වය ගැන සුවිශේෂ බලන්න කමිටුවක් හරි තියෙන්න ඕනේ. මේ අමාත්‍යංශයටයි මේ නිලධාරීන්ටයි බාර දුන්නොතින් මේ සාරා කැම්පස් එක රජයට ගන්නේ නැහැ. වාම රජයට ගන්නා ලෙස මම අද යෝජනා කරනවා. මට වේලාව මීට වඩා නැහැ. මම ඉල්ලා සිටිනවා අග්‍රාමාත්‍යතුමාගෙන් රටම පාරට බස්සන්න එපා මේ කවුන්ටර් ටෙරරිසම් බිල් එක ගැන කතා කරලා. අවශ්‍ය විධිවිධාන පීටීඒකට එකතු කරන්න පුළුවන් බව කාඩිනල් තුමත් කියලා තියෙනවා, මහානායක හාමුදුරුවොත් කියලා තියෙනවා, දේශපාලන පක්ෂත් කියලා තියෙද්දි ශිෂ්‍ය වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ, ආරක්ෂක අංශ, මේ සෑම අංශයක්ම කරන ඉල්ලීමට එරෙහි දරදඬුව කටයුතු කරන්න ලෑස්ති වෙන්න එපා. ජනාධිපතිතුමාට වගකීම තියෙනවා රට යළිත් ආරක්ෂාවට පත් කිරීම. ඒ වගේම අර වැල්ලම් පිටියේ බෝම්බ හදපු ආයතනය වගේ අය නිදහස් කරලා යවන වැඩ කරන්න එපයි කියන ටික කියමින් මා නවතිනවා.
බොහොම ස්තුතියි. ගරු සභානායකතුමා,
I would like to clarify a few points raised by the honorable member. මේ නගිරිට පළාත විශ්වවිද්‍යාලය පටන් ගත්තේ පසුගිය රජ කාලේ. Please, please. Nah, so you can reply. උත්තර දෙන්න. නෑ නෑ ඒක 2013 පටන් ගත්තේ. ඒක පසුගිය රජ කාලේ පටන් ගත්ත දෙයක්, අපේ ආණ්ඩුවෙන් පටන් ගත්ත දෙයක් නෙමෙයි. හැබැයි අඩුපාඩුකම් තියෙනවා නම් අපි ඒක හොයලා බලමු. ඒක ඒ වගේම
නෑ නෑ එතුමාට අවස්ථාව දෙන්න පුතමයි කතාවේදී ඔබතුමාට ඒකට උත්තර දෙන්න.
You can reply.
නෑ මොකද ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් කරන්න කියන්නේ?
සභානායකතුමා විසින් සභාව නොමග යවීමක් කරනවා. මොකද හේතුව අපේ රජයේ කාලේ එහෙම විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා කිසිම අවසරයක් දීලා නැහැ. ඔබතුමා පිළිගන්න අපි ඇත්තෙන් කතා කරමුකෝ. ඒ එතන වෘත්තීය පුහුණු ආයතනයක් හෝ වෙන එකකට අවසරය ලබා ගත්ත වෙන්න පුළුවන්. හරි හරි.
එහෙනම් ඔබතුමාලාගේ උත්තර දෙනකොට උත්තර පටන් ගත්ත දිනේ කියන්නකෝ. When you reply give the date of
අපි කරුණා කරලා අපිට දැන් අද දවසේ කතික ලයිස්ට්ුවේ ගරු මන්ත්‍රීතුමන්ලා 40 ගණනක් ඉන්නවා. අපි අද දවසේ අතරේකම දාගත්ත එක නිසා ඔබතුමන්ලගේ ඔබතුමට අවස්ථාවක් තියෙනවා කතා කරන්න. රෝහිත අභිගුණවදන මන්ත්‍රීතුමා ඔබතුමාගේ පොයින්ට් බෝඩ් එක.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ලක්මන් කිරියල්ල අමතිතුමාගෙන් අහනවා ඔබතුමා වගකීමකින් ඔබතුමා ළඟ මේ ෆැක්ස් තියාගන්න කතා කරන්නේ. අපේ ආණ්ඩුව කාලේ විශ්වවිද්‍යාලයක් හැටියට මේක දීලා තිනවා නම් කරුණාකර සභාවට ඉදිරිපත් කරන්න. අර අර කලාපතර ගහපු වැඩේ කරන්න එපා.
හරි.
මම අහන්නේ පටන් ගත්ත දිනේ කියන්න විපක්ෂයට. පටන් ගත්ත දිනේ මොකක්ද? හරි 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 you can reply. මේ ඔබතුමා අපේ පැත්තේ ඉන්නකොට අපේ ආණ්ඩුව හොඳයි. ලැජ්ජේ නැති කත.
ඔබතුමා
අතුරක් ඉඳලා අපතිකම් ගත්තා. කෑවා. මහින්ද රාජපක්ෂට වැඩ කරලා අපේ ආණ්ඩුව ඇමතිකම් ගත්තා.
ඕඩර් ප්ලීස් ඔබතුමා
මහින්ද රාජපක්ෂට වැඩ කරලා අපේ ආණ්ඩුව ඇමතිකම් ගත්තා. කිසිම ආත්ම අභිපාදයක් නැහැ සර්. අනිත් එක පොලිස්පතිතුමා ඉවත් කිරීම ධාරාමෙන් විවස්ථා සංශෝධනය ආපු එකක් නෙමෙයි. ඊට කලින් තිබ්බ පරතක් රිමුවල් පබ්ලික් ඔෆිසර්ස් ඇක්ට් රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමේ පනත. ඒ පනත යටතේ පොලිස්පතිවරයා ඉවත් කරන්න නම් පාර්ලිමේන්තුවෙන් කොමිටියක් පත් කරලා ඕව වැරදි කාර්ය කළා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙන්නුවා. ඒකයි ක්‍රමය. නිකන් අයින් කරන්න බෑ. ඒක 19 වෙනි විවස්ථා සංශෝධනයේ නිසා නෙවෙයි. ඊට කලින් පනතක් තිබ්බ රිමුවල් පබ්ලික් ඔෆිසර්ස්. ඒ පනත යටතේ පාර්ලිමේන්තුවට පුළුවන් කොමිටියක් පත් කරලා ඒක වැරදි කාර්යාවුත් පාර්ලිමේන්තුවට ගෙන තබුන්නාන්සේලා කැමතිනම් මම දැන තබුන්නාන්සේලා කැමතිනම් අපි කොමිටියක් පත් කරමු.
හොඳයි, බොහොම ස්තුතියි.
ගැස් නම්බර් 2 don't disturb me.
ඔබතුමා තුන්වෙනි කාරණේ
කියන්නේ. That is not under the 19th amendment. It's a previous act. I can't explain the law to you. I have no time. And then එතකොට වෙසක් උත්සවය සම්බන්ධයෙන් ඊ අපි අගමැතිතුමා බල්වත් වස්ගිරි මහනායක සම්මේලනයේ ගියා සර්. යාම මහානායකවරුන්ට කැමති විදියට විහාරාධිපතිවරුන්ට කැමති විදියට වෙසක් උත්සවය සවරන්න අවසර දීලා තියෙනවා. ඒක රජයේ මැදිහත් වීමක් වෙන්නේ නැහැ. රජයේ අවශ්‍ය උදව් ආරක්ෂාව ලබා දෙනවා. නමුත් රජයේ තහංචි පනවන්නේ නැහැ මේ විදියට කරන්න අර විදියට කරන්න කියලා.
මහානායක හිමිවරු සහ විහාරාධිපතිතුමාගේ කැමැත්ත අනුව ගම්වාසීන් එක්ක හුවිලා කරන්න පුළුවන්. ඒ වගේම මේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැතිතුමා ජාතිය අමතලා එතුමා වගේ කියා බාරගත්තා.
ඔබතුමාට විනාඩි 10යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම සිංහල බෞද්ධෙක්. බුදුරජාණන් වහන්සේ අනුගමනය කළේ මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියන්නේ මැදුම් පිළිවෙත. ශරීරයට අපමණ දුක් දීලා බුද්ධත්වයට පත්වෙන බැරි බව බුදුරජාණන් වහන්සේ පසුව අවබෝධ කරගත්තා. ඒ අවබෝධයෙන් පසුව අන්තවාදී නොවී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් බුද්ධත්වයට පත් වුණා. මම හිතන්නේ නියෝජ්‍ය කතානායකතුමනි, අපි අද සමාජයක් ලෙස මුහුණ දී තිබෙන අර්බුදයටත් විසඳුම මේ මධ්‍යම ප්‍රතිපදාවේ තියෙනවා. අපිට සමාජයක් විදියට අන්තවාදීව කටයුතු කරන්න බෑ. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, ඕනෑම සමාජයක් ඉදිරියට අරගෙන යා යුත්තේ මධ්‍යම මධ්‍යස්ථ මතධාරී. එතකොටයි සමාජයක් රටක් ඉදිරියට යන්නේ. පසුගියදා ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කර මුස්ලිම් වහාබි අන්තවාදීන්ට කිසිම ආකාරයක සමාවක් බුරුලක් දෙන්න බෑ. ඒවට සම්බන්ධ සියල්ලටම තරාතිරම නොබල දැඩි දඬුවම් දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ මුස්ලිම් සහෝදරවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒක තමයි අපි සියලු දෙනාටම බියෙන් සැකෙන් තොරව මේ රටේ වාසය කිරීමට අවස්ථාව තියෙන්න ඕනේ. අද වෙනකොට සිංහල, දෙමළ, මුස්ලිම් බර්ග සියලු දෙනාම බියට පත් වෙලා තියෙනවා. ඒට හේතුව තමයි මුස්ලිම් සමාජය තුළින් ගොඩනැගුණු මේ මරාගෙන මැරෙන ආගමික අන්තවාදය. ඒ හරහා අපේ රටේ අසරණ මූලික වශයෙන් කතෝලික අම්මල තාත්තල දුවල පුතාල 200 ගාණක් මිය ගියා. සංචාරකයෝ 35කට වැඩිය මිය ගියා. 100 ගාණක් තුවාල ලැබුවා. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි, මේ අන්තවාදය නිසාද වැඩිපුරම පීඩනයට පත් වෙලා තියෙන්නේ මුස්ලිම් ජනතාව. මේ නිසා මේ අන්තවාදය අපේ රටෙන් අතුගා දැමීමේ විශාල වගකීමක් මුස්ලිම් ජනතාවට තියෙනවා. අහිංසක මිනිස්සු මරා දමන මෙවැනි අන්තවාදයක් ඔබලාගේ සමාජයෙන් තවදුරටත් වර්ධනය වෙන්න ඉඩ දෙන්න එපා. සෑම විටම එයට එරෙහිව කටයුතු කරන්න. මෙවැනි අන්තවාදයක් රහසෙන් හෝ පෝෂණය කළහොත් අනාගතයේදී මේ ආකාරයේ ප්‍රශ්නවලට මුහුණ දීමට අප සියලුම දෙනාට සිදුවන බව මතක තියාගන්න ඕන. ඒත් එක්කම නියෝජ්‍ය කතානායකතුමනි, රජයට මේ සියලු වගකීම මුස්ලිම් සමාජයට බාර දීලා අත හොද ගන්න බෑ. අපිට වගකීමක් තියෙනවා. අන්තවාදී මතවාදයේ ප්‍රවර්ධනය වීම වැළැක්වීමට සහ මධ්‍යස්ථ මතය ව්‍යාප්ත කරන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ අපි මෙච්චර කල් අදහපු ඉස්ලාම් ධර්මය අවුරුදු 1000කට වඩා බෞද්ධ, කතෝලික, හින්දු භක්තිකයන් සමග එකට ජීවත් විය හැකි ඉස්ලාම් ධර්මය ව්‍යාප්ත කරන්න අවශ්‍ය පසුබිම රජය සකස් කරන්න ඕන. අවශ්‍ය නීති සම්පාදනය කරන්න ඕන. මද්‍රසා සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, විවාහ වීමේ වයස සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. අපේ රටේ සියලු ජනතාව එක නීතියක් තියෙන්න ඕන. ඊයේ අපේ ගරු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමා සභාව කල් දැමීමේ යෝජනාවක් ගෙනාවා. එක රටක් එක නීතියක් තියෙන්න ඕන කියලා. උදාහරණයක් හැටියට අපි මද්‍රසා බලමු. මේ සතියේ සවුඳ හලීම් ඇමතිතුමා මුස්ලිම් විද්වතුන් සමග සාකච්ඡා කළා. මදසා අධ්‍යාපන 50 කෙටුම් පටක් ඉදිරිපත් කරා. මම හිතන්නේ පසුවදා කැබිනට් එකටත් ඉදිරිපත් කරා. දැන් පාස්කෘත ප්‍රහාරයට කලින් තමයි අතවශ්‍යම මේ කෙටුම් පත හදන්න පටන් ගන්න තිබුණේ. නමුත් ප්‍රහාරයෙන් පස්සේ තොරතුරු ගලා එන්න ගත්ත මද්‍රසා සම්බන්ධයෙන්. මද්‍රසා 1800ක් තියෙනවා. ඒවා උගන්වන විෂයමාලා කිසි විදිහකට නියාමණය වෙන්නේ නැහැ. සමහර මදසාවල අන්තවාදී උගන්වනවා යනාදී වශයෙන්. දැන් මේ නියාමණය සඳහා ඉදිරිපත් වෙච්ච පළවෙනි කෙටුම් පද හොඳයි. ධනාත්මකයි. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි නියෝජ්‍ය කතානායකතුමනි, ඇයි මේ නියාමණය මුස්ලිම් ආගමික කටයුතු සම්බන්ධ අමාත්‍යාංශයට පවරන්නේ? පිරිවෙන නියාමණය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නම් මද්රසා නියාමණය වෙන්න ඕනෙත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියනක මං දැඩිව විශ්වාස කරනවා. ඒකයි මං කියන්නේ. එක රටක් එක නීතියක් කියලා. ඉතින් මම අවධාරණය කරනවා මේ කෙටුම්පත ඒ ආකාරයට සංශෝධනය වේ යුතුයි කියලා. දැන් හැම ජනකොටසකම බලවත් කණ්ඩායම බවට පත්විය යුත්තේ මං කලින් කිව්වා වගේ අන්තවාදීන් නෙමෙයි, මධ්‍යස්ථ මතධාරීන්. මුස්ලිම් ප්‍රජාවට පමණක් නෙමෙයි, සෑම ජනකොටසම සියලුම අන්තවාදයන් අපි ප්‍රතික්ෂේප කළ යුතු වෙනවා. මේ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පස්සේ 99%ක් වෙන සාමාන්‍ය අපාතර ජීවත් වෙන මුස්ලිම් සහෝදර සහෝදරයන්ට අන්තවාදී ලෙස ලේබල් ගැසීම වැරදි. ඒක ඉතාමත්ම කනගාටුදායක දෙයක්. ඒක වැරදි දෙයක්. ඒක අපේ ශ්‍රී ලාංකික නොවන දෙයක්. මෙවැනි ක්‍රියාහරහා අපි මධ්‍යස්ථ මතය තියෙන ඉඩ සීමා කරනවා. ඒ නොකළ යුතුයි. නියෝජ කතානායකතුමනි, එදා අපේ රට නිදහස ලබා ගත්තේ සියලුම ජාතීන් එකතු වෙලා. ඒ වගේම මේ රට ලෝකයේ බබලන රටක් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ ඒ විදියටම සියලුම ජාතීන් එකතු වෙලා බව මම අවධාරණය කරනවා. නමුත් එදායි අදයි වෙනසක් තියෙනවා. එදායි අදයි වෙනසක් තියෙනවා. මොකද්ද ඒ වෙනස? ඒ වෙනස අපි තේරුම් ගන්න ඕන. ඒ වෙනස නැති කරොතින් පමණයි අපිට අර තැනට යන්න පුළුවන් වෙන්නේ. එදා සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ක ලංකාව වෙනුවෙන් ලාංකිකයෝ හැටියට එකට හිටියා අධිරාජ්‍යවාදයට විරුද්ධව. නමුත් අද තියෙන වෙනස තමයි මුස්ලිම් අන්තවාදී පිරිස් උත්සාහ කරනවා අපේ රටේ සංස්කෘතියත් එක්ක, අපේ රටේ සියලු ජාතීන් එක්ක මෙච්චර කාල ජීවත් වෙච්ච මුස්ලිම්වරු වෙන රටක සංස්කෘතියක මුස්ලිම්වරු බවට පරිවර්තනය කරා. කාතන් කුඩිය අරාබි භාෂාවෙන් බෝට් ගහන්නේ ඇයි? කළු බුර්කා වඳින්නේ ඇයි? කියන ප්‍රශ්නවලට උත්තරයක් එතන තියෙනවා. එහෙමනම් නියෝජ්‍ය කතානායක තමයි ඒ උත්තරය තමයි එදා තිබුණ මධ්‍යස්ථ අපේ රටේ සංස්කෘතියත් එක්ක එකට ගැට ගැහිච්ච ඒ මුස්ලිම් සමාජය නැවත ශක්තිමත් කරන්න ඕන. උදාහරණයක් හැටියට ඊයේ මහජන ආරක්ෂක ආඥාපනත 40 ගැසට් එක ඊයේ මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා. ඒකේ ආගමික අන්තමාදය තහනම් කරලා තියෙනවා. මේකේ තියෙනවා කිසිම තැනැත්තක විසින් ත්‍රස්තවාදය හෝ නිශ්චිත ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් අතිශයින් වර්ණනා කරන, දිරිගන්වන, ප්‍රවර්ධනය කරන හෝ ඒ සඳහා සහාය දෙන ආගමික හෝ යම් අන්තවාදී හෝ අන්තගාමී මතවාද දේශනා කිරීමේ නොයිදිය යුතුය කියලා. ඊළඟට මේ බුර්කාව තහනම් කරන නීතියත් ඊයේ මේ පාර්ලිමේන්තුවේ සභාගත කරා. මේකේ තියෙන්නේ ප්‍රසිද්ධ ස්ථානයකදී යම් තැනැත්තක හඳුනා ගැනීමට කිසියම් ආකාරයකින් යම් බාධාවක් විය හැකි පරිදි ඒ තැනැත්තාගේ සම්පූර්ණ මොහොන සංගවානුණු ලබන යම් ඇඳුමකින් හෝ වෙනත් යම් ද්‍රව්‍යකින් කිසිම තැනැත්තක විසින් නොපැළඳිය යුතුය.
තව විනාඩි දෙකයි තියෙන්නේ.
නොඇඳිය යුතුය. මට විනාඩි දෙකක් තව ගාන්ත මේ අපේ ගාන්ත මන්ත්‍රීතුමා දෙනවා කියලා කිව්වා. මේ මේ මේ
කාගේ කාලය ඉවත් වෙන්නේ ගරු ඇමතුමා? නැත්නම් අපිට කාලේ ලොකු ප්‍රශ්නයක් එනවා, හවස් වෙනකොට ගරු මන්ත්‍රීතුමා මණ්ඩලගේ වෙලාවල් කපන්න ගියා.
හරි හරි හරි. හැබැයි මෙතන මේ නියෝජ්‍ය කතානායකතුමනි, මේ සම්පූර්ණ මුහුණ යන්නෙන් දෙකනද ඇතුළත්ව තැනැත්තුගේ සම්පූර්ණ මුහුණ අදහස් වේ කියලා කියනවා. දැන් මේක පොඩි මෙතන පොඩි ඌටපටයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් දැන් මෙතන බුර්කා එකයි නිකාබ් එකයි හවුසි කරාට ඒක තහනම් කරාට සාමාන්‍ය මධ්‍යස්ථ මුස්ලිම් කාන්තාවෝ හිජාබ් එක ඇඳගෙන යන්නේ. හිජාබ් එක ඇඳගෙන යනකොට සම්පූර්ණ මූණ පේනවා. හැබැයි කන් දෙක පේන්නේ නැහැ. කන් දෙක පේන විදිහට හිජාබ් එක අඳින්න බෑ. ඉතින් මම රජයට රක්ෂණ කිරියල් ඇමතුමාට කියනවා මේක පිළිබඳව යම්කිසි සංශෝධනයක් ගේන්න. කන් දෙක වහගෙන හිජාබ් එක සාරිය පොටෙන් වහගෙන ගියාට ඒ අවශ්‍ය වෙලාවට සම්පූර්ණ මුහුණ ආවරණය වෙන විදිහට කටයුතු කරන්න පුළුවන් කියලා. දැන් ඊළඟ එක ගන්න. දැන් කඩු මතු වෙනවා. ඊයේ අමීන් කියලා පුද්ගලයා ජනාධිපතිතුමා කිව්වා කියලා කියනවා ගෙවල් වල කඩු තියනවා කියලා. ඊට පස්සේ කියනවා කඩු තියන්නේ ගෙවල් වල කාන්තාවන්ගේ ආරක්ෂාවට කියලා. නමුත් මම දන්න විදිහට ලංකාවේ සාමාන්‍ය ගෙවල් වල එහෙම කඩු නැහැ. අරාබියේ එහෙම කඩු තියෙන බව අපි අහලා තියෙනවා. නමුත් ලංකාවේ නැහැ. එතකොට එහෙමනම් ඒකේ නීතිය මොකද්ද? මගේ නීතිය හොයාගත්තා මේක තියෙනවා ordinance to prohibit the carrying of dangerous knives. මේක තියෙනවා chapter 2 chapter 37(2) any person who carries on or about his person or wears any prohibited knife shall be guilty of an offense and shall be liable on conviction thereof to a fine not exceeding 50 rupees. ඉතින් මේක තියෙනවා කඩු එහෙම තියාගන්න බෑ. තියාගෙන අහුනොතින් එහෙම රුපියල් 50ක දඩයක් ගහනවා දෙවනි පාර අහුනොතින් රුපියල් 100ක දඩයක් ගහනවා කියලා. මං හිතන්නේ අපි නැවත මේවා සංශෝධනය කළ යුතුයි. මං හිතන්නේ එහෙම කඩු තියාගන්න ලයිසන් ගන්න වෙනවා මේ තුවක්කු තියාගන්න ලයිසන් ගන්න ඕනේ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් ඒ නිසා මේ අන්තවාදී මත අපි පරාජය කරන්න ඕනේ. අහිංසක මුස්ලිම් ජනතාවට හිංසා වෙන ආකාරයට අනිත් අන්තවාදය තියෙනවනේ. සමහර වෙලාවට බෞද්ධ අන්තවාදයක් තියෙනවා. ඒ නිසාම මුස්ලිම් අන්තවාදයට සමහරු තල්ලු වෙනවා. ඒ නිසා අපි ඒ අන්තවාදයත් පරාජය කරගන්න ඕනේ. අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය දා ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගියා තුවාලෝ සියලු දෙනා වෙනුවෙන් මම මගේ කනගාටුව පළ කරනවා. ඇත්තටම බුද්ධියේ තොරතුරු ලැබී තියෙද්දිත් මේ ජනතාව ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම පිළිබඳව වර්තමාන රජයේ නියෝජිතයෙකු ලෙස මම අවංකව ලැජ්ජාවටත් කනගාටුවටත් පත් වෙනවා. දේශපාලන කඹැදලි නිසා මෙවන් දේ නැවත කිසි දිනක නොවිය යුතු බවට මම අවධාරණය කරනවා. රජයේ ඇමතිවරයෙක් හැටියටත් සාමාන්‍ය පුරවැසියෙක් හැටියටත් අපේ රටේ ජාතීන් අතර සාමය ගොඩනැගීමට මම මගේ සම්පූර්ණ ශක්තිය යොදන බවට පොරොන්දු වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඔනුර මාබේ සේනද රජ, you have 10 minutes.
சபையினுடைய துணை சபையினர் அவர்களே, இன்று இந்த விவாதத்திலே பங்கு கொள்ளுகின்ற பொழுது மிகவும் கவலையோடு நான் பேச விரும்புகிறேன். இந்த நாட்டில் ஏப்ரல் மாதம் 21ஆம் தேதி ISIS தீவிரவாதிகளினால் நடத்தப்பட்ட குண்டு தாக்குதல் தொடர்பாகத்தான் இந்த விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. உண்மையில் இந்த நாட்டில் கணிசமான காலம் 1815ஆம் ஆண்டிலும் அதற்கு பிறகு கலவரங்கள் ஏற்பட்ட காலங்களிலும் இந்த நாட்டிலே அவசர கால நிலை பிரகடனப்பட்டு வந்திருக்கின்றது. இப்பொழுது ISIS தீவிரவாதிகளினால் அவர்கள் தற்கொலை குண்டுதாரிகளாக கிறிஸ்தவ தேவாலயங்களில் ஈஸ்டர் தினத்து அன்று குண்டு தாக்குதல் நடத்தியிருந்தார்கள். மட்டக்களப்பிலே அப்படி ஒரு குண்டு தாக்குதல் நடத்தியிருந்தார்கள். சுற்றுலாத்துறை தொடர்பில் வருகை தந்த வெளிநாட்டவர்கள் அதிகமாக புழங்குகின்ற ஹோட்டல்களில் விடுதிகளில் அங்கே குண்டு தாக்குதலை செய்தார்கள். இதை நாங்கள் மிக வன்மையாக கண்டித்திருக்கின்றோம். இந்த கண்டனத்தை நாங்கள் தெரிவிக்கின்ற பொழுது ISIS தீவிரவாதிகள் முஸ்லீம்கள் என்ற காரணத்தினால் எல்லா முஸ்லீம்களும் அவர்களை போல அல்ல என்பதை நாங்கள் நினைவில் கொள்ளலாம். அவசர நடவடிக்கைகளினாலோ அல்லது பயங்கரவாத தடை சட்டத்தினாலோ இந்த சோதனைகளை நடத்துகின்ற வேளையிலும் கைதுகள் இடம்பெறுகின்ற வேளையிலும் அதில் சம்பந்தப்பட்டவர்கள் அல்லாத அப்பாவிகள், அது முஸ்லீம்களாக இருந்தாலும் தமிழர்களாக இருந்தாலும், அது தவிர்த்துக் கொள்ளப்பட்டு அந்த சோதனை நடத்தப்படுவது விரும்பத்தக்கது. முஸ்லீம்கள் எல்லோரையும் இப்பொழுது அப்படி குற்றம் சுமத்துகின்ற ஒரு சூழ்நிலை ஏற்படுவதை நாங்களும் விரும்பவில்லை. அதைவிட நான் முக்கியமாக குறிப்பிடுகின்ற விடயம் என்னவென்றால், ஏப்ரல் 21 நடைபெற்ற சம்பவத்தில் நாங்கள் மத ரீதியாகவோ இன ரீதியாகவோ பார்க்காது விட்டாலும், அது கிறித்தவ தேவாலயங்களுக்கு கிறித்தவர்களுக்கு எதிராக அந்த ஈஸ்டர் தினத்திலே அந்த நிகழ்ச்சி திட்டமிட்டு நடத்தப்பட்டது என்பதுதான் எங்களுடைய கருத்து. அவ்வாறு இடம்பெற்ற இடங்களிலும் கணிசமான தமிழர்களும் கொல்லப்பட்டிருக்கின்றார்கள். நான் மட்டக்களப்புக்கு சென்ற பொழுது அங்கே சியோன் தேவாலயத்திலே கொல்லப்பட்டவர்களும் காயம்பட்டவர்களும் முழுமையாக தமிழர்களாக இருந்தார்கள். நாங்கள் அத்தனை பேருக்கும் எங்களுடைய துக்கத்தையும் அனுதாபத்தையும் தெரிவிக்கின்ற முறையில் 23 நான் மட்டக்களப்பில் இருந்தேன். 24 நாங்கள் ஒரு துக்க நாளை கடைபிடிக்கும்படி எல்லோருக்கும் வேண்டுகோள் விடுத்தோம். அந்த வேண்டுகோளிலே நாங்கள் சொன்னது என்னவென்றால், அவசரநிலை சட்டம் அதற்கு அடுத்தாற்போல் ஏற்கனவே நடைமுறையில் இருக்கின்ற பயங்கரவாத தடை சட்டம் பிரிவென்ஷன் ஆஃப் டெரரிசம் ஆக்ட், அவற்றுக்கு மேலும் சில விதிகள் இணைக்கப்பட்டிருக்கின்றன. அதனால் சாதாரண மக்கள் அவர்களுடைய சுதந்திரம், அவர்களுடைய நடமாடுகின்ற தேவை, ஜனநாயக சுதந்திரம் என்பவைகள், ஜனநாயக நடைமுறைகள், விதிகள் எந்த வகையிலும் பாதிக்கப்படாமல் இருக்க வேண்டும் என்று நாங்கள் அனுபவத்தை நாங்கள் குறிப்பிட்டிருந்தோம். இவ்வாறான காலங்களிலெல்லாம் தமிழர்களுடைய பிரதேசமும் தமிழர்களும் தான் அதிகமாக பாதிக்கப்பட்டு வந்திருக்கிறார்கள் என்பதால் நாங்கள் ஒரு வேண்டுகோளை விடுத்திருந்தோம். என்னவென்றால், இன்றைக்கு ஜனாதிபதி அவர்களும் இந்த அரசாங்கமும் ISIS-னுடைய நடவடிக்கைகளை முன்கூட்டியே தெரிந்ததாக இந்தியா உட்பட்ட பல உளவுத்துறையினர், ராஜதந்திர வட்டாரங்கள் இந்த ஆட்சியினுடைய துறையினருக்கு தெரிவித்ததாக அறிவித்தும் நடவடிக்கை எடுக்க தவறிவிட்டார் என்ற குற்றத்தையும் நாங்கள் சுமத்தியிருந்தோம். ஆனால் இந்த நிகழ்ச்சியை நான் ஒரு பத்திரிகையிலே இருந்து ஒரு தலையங்கத்தை நான் படிக்க விரும்பி சொல்லுகிறேன். ஏனென்றால், நாங்கள் அனைத்து இலங்கை மக்களையும் பாதுகாக்க வேண்டும் என்று சர்வதேச நாடுகள் இந்த ISI தீவிரவாதிகளை போன்றவர்களுடைய அனுபவங்களை கொண்டவர்கள், அவர்களால் பாதிக்கப்பட்டவர்கள் இங்கே தங்களுடைய உளவுத்துறையை அனுப்பியிருக்கிறார்கள். பல நாடுகள் நேரடியாக தலையீடு செய்திருக்கின்றன. நாங்கள் இந்த நிகழ்ச்சியை போல அல்லாமல் 250 பேர் கொல்லப்பட்டிருக்கின்றார்கள், 500 பேருக்கு மேல் காயமடைந்திருக்கிறார்கள். நான் மே நாளிலே கூட குறிப்பிட்டது என்னவென்றால், இதற்கு மேலும் தமிழர்களுடைய இனப்போரிலே லட்சக்கணக்கான மக்கள் கொல்லப்பட்டிருக்கின்றார்கள். போர் முனையிலே விஷவாயு குண்டுகள் வீசப்பட்டு பலர் இறந்திருக்கிறார்கள் என்று பல தகவல்கள் எங்களுக்கு இருக்கின்றன. அனுபடியால் வெளிநாடுகள் இருக்கின்ற இந்த தீவிரவாதத்திற்கு எதிரான நடைமுறைகளில் அனுபவம் கொண்டவர்கள், உளவுத்துறையைச் சேர்ந்தவர்கள், அந்த நாடுகள் இந்த நாட்டில் தமிழர்களுடைய நிலைமையை எண்ணி பார்க்க வேண்டும். இந்த ஏப்ரல் 21 நிகழ்ச்சியிலும் கூட தமிழர்கள் கணிசமாக இறந்திருக்கிறார்கள். ஏற்கனவே லட்சக்கணக்கான மக்கள் போரிலே இறந்திருக்கிறார்கள். ஆனபடியால் இந்த அரசினால் தமிழர்களுக்கோ அல்லது இந்த நாட்டுக்கோ தகுந்த பாதுகாப்பை வழங்க முடியவில்லை என்பதை நாங்கள் ஏற்றுக்கொண்டால், அதிலும் மிக அதிகமாக தமிழர்கள் தான் இந்த நாட்டிலே ஒவ்வொரு நிகழ்ச்சியிலும் பாதிக்கப்பட்டவர்களாக, கொல்லப்பட்டவர்களாக, அழிக்கப்பட்டவர்களாக இருக்கின்றார்கள் என்பதால், சர்வதேச நாடுகள் இந்த சந்தர்ப்பத்திலும் தமிழர்களுடைய பிரதேசத்தையும் தமிழர்களையும் பாதுகாக்க வேண்டும் என்று நாங்கள் தெளிவாக அந்த மேதனாளில் கூட நான் பேசியிருந்தேன். ஆனால் டெய்லி மிரர் 3 மே மாதம் 3 பத்திரிகையிலே ஒரு தலைப்புச் செய்தி போடப்பட்டிருக்கின்றது.
The Maavai now asks for army security to north. That's a, it is very absolutely distorted news. What I am speaking there at that meeting, that is against that ISISI, the reports come to the intelligence of the Sri Lanka and the government. The president and the government failed to stop that attacks. How we expect that the president and the Sri Lankan government to give the security to the Tamil people? I therefore request, appeal to the international community and the experience, intelligence and the country's diplomats to give the protection, to give the security to the, especially the north and the Tamil people. Even at the moment, they who most affected, even the April 21st and earlier the war. That is only I asked.
You have one more minute.
No need to ask the government at this point even to give the security. There are thousands of security officials there. Anapadiyal, naan telivaga koorinen. In the Nadil Nadavati over Kalavara Sambavatilum, Port Kalatilum, April Irvatur and the Adi Kuda, Tamil Makalmi Adiyamaha Padika Padirikarhe, Kirito Tavali Telepoi, Manakat the Kahachandavaral Padika Padirikarhe, Matakalapu Tavali Tele, Muluva Tamil Padika Padirikarhe, Lechakaka Makal Porle, Pulla Padirikarhe, Anubriyal. In the Sandar Patilum, Muslim, Pibravadam, Adipuravadam, Avara Ulaham Buluvadam, Muslim, Allah Kuripa, Islam, and Kuripuralam, Islam, Aras Ordai, Neruvadan, Avarode, Nokamaha in the Tatar and Hatiragal, Lendri, Patriale, Padinan to Patri, Huda, I will say the Avalitari Kanaram. Arabi Al, Ekerame, Lachakrakan, Makale, Lande, Porile, Lande, Visavaya Kundal Kulagi, Mika Mosamana Lapa Chandrik in the Tamil Kalum, Avrakode Piradesamum, Padilaka Padawa and Mandunan Pesia Pechei, Ada Sarvadesa Samuham, Puripaga, Ayala Rikinda India, in the Natu de Padilapurum, Katasarani Kata Vendia India, Engodia Tamil Pedasatakum, Tamil Makalikum, Padilapu, Malaka Mandunan and the Medra Terepes even then. Ahave in the Patriarch. Or உண்மைக்கு மாறான செய்தியை பொய்யை வெளியிட்டுவிட்டு அதற்கு பிறகு ஒரு கட்டுரை எழுதுவார்கள் நான் நேற்று பார்த்தேன் திரு சுமந்திரன் அவர்களும் தான் மட்டக்களப்பு சென்ற வேளையில் இங்கே முன்னாள் ஜனாதிபதி ராஜபக்ச அவர்கள் தனக்கு ஒரு செய்தியை தந்ததாக அதிலும் பத்திரிகை அப்படி இல்லை என்று சொன்னாலும் நாங்கள் அதை மறுத்திருந்தாலும் அவர்கள் திரும்ப திரும்ப அந்த செய்திகளை வெளியிடுற நோக்கம் என்ன இதை நாங்கள் தீவிரமாக கண்டிக்கின்றோம் ஆகவே என்னுடைய வேண்டுகோள் நேரம் மிகவும் சொற்பமாக இருக்கின்றது அதைவிட இன்னும் ஒரே ஒரு விடயத்தை மட்டும் நான் குறிப்பிட விரும்புகிறேன் துணை சபாநாயகர் அவர்களே இந்த அவசரகால சட்ட விதிகளினால் அதிகரிக்கப்பட்ட விதிகளினால் பயங்கரவாத தடை சட்டத்தினால் யாழ்ப்பாணம் பல்கலைக்கழகத்திலே மாணவர்கள் அவர்கள் என்ன செய்தார்கள் இந்த ஐஎஸ்ஐ தலைவர்களை அவர்கள் தாங்கி நின்றார்களா ஆதரித்தார்களா ஏதாவது ஈடுபாடு இருந்ததா அதை பற்றியே சிந்திக்காத அந்த மாணவர்களை பரிசோதனையின் போது கைது செய்து இன்றைக்கு பயங்கரவாத தடை சட்டத்தின் கீழ் அவர்கள் தடுத்து வைக்கப்பட்டு விசாரிக்கப்பட வேண்டும் என்று தீர்ப்பு சொல்லியிருக்கின்றார்கள் அது அப்பொழுது நீதிமன்றத்திலே இருக்கின்றது அவர்கள் நிச்சயமாக விடுவிக்கப்பட வேண்டும் இந்த இஸ்லாமிய தீவிரவாதத்தை நாங்கள் எங்களுடைய தமிழ் பிரதேசத்திலே கொண்டு வந்து திணிக்கின்ற பிரசாரங்களாக இதை நாங்கள் ஏற்றுக்கொள்ள முடியாது அதே நேரத்திலே இன்னொரு குறையை நான் கண்டு சொல்ல வேண்டும் அந்த பல்கலைக்கழகத்தின் யாழ்ப்பாண பல்கலைக்கழகத்தினுடைய துணைவேந்தர் அவருக்கு தெரியாமலே அவர் விசாரிக்கப்படாமலே அவருக்கு எதிரான குற்றச்சாட்டு என்னன்னு தெரியாமலே ஜனாதிபதி மீண்டும் ஒரு பெரிய அரசியல் தவறை இழைத்திருக்கின்றார் அவரை பதவியிலிருந்து நீக்கியிருக்கின்றார் உண்மையில் அதற்கான காரணங்கள் இருந்தால் ஒரு துணைவேந்தர் பல்கலைக்கழக சமூகம் அவர் முன்னாலே அவர் குற்றமாக என்ன செய்திருக்கிறார் தெரிந்திருக்க வேண்டும்
You have to conclude now, please.
இந்த 21ஆம் ஆண்டு 21ஆம் நாள் ஏப்ரல் மாதத்துடைய பிரச்சனையோடு சம்பந்தப்பட்டிருக்க முடியாது என்று நாங்கள் நினைக்கின்றோம். ஆகவே ஜனாதிபதி அந்த அந்த ஒரு வருடம்தான் அந்த பேராசிரியருக்கு துணைவேந்தருக்கு காலம் இருக்கிறது. அவரை மீண்டும் ஒரு வருஷத்துக்கு அனுமதிக்க வேண்டும். பல்கலைக்கழக மாணவர்கள் இந்த பயங்கரவாத தடை சட்டத்தின் கீழ், அவதிரகால சட்டம் மேதியமான விதிகளின் கீழ் அவர்கள் கைது செய்யப்பட்டு காவலில் வைக்கப்படுவது இளம் சமுதாயத்தை மீண்டும் தீவிரவாதிகளாக மாற்றுவதற்கு துணை போவதாக அமையக்கூடாது. அவர்கள் விடுதலை செய்யப்பட வேண்டும் என்று கேட்டு நான் விடைபெற்றுக் கொள்கிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ.
கரு ஆச்சாரிய ஜெயம்பதி விக்ரமநாதன் மெத்துமா புத்தமாட்ட வினாடி நமையாய்
கரு நியோஜக கதாநாயக தும்மணி பிரச்சண்டத்வய தமன்கே அரமுணு சந்தா பாவிச்சு கிரீம பிலிபந்தவ அப்பிட்ட தாம நரக அத்தகீம் தின ராட்டாக் எக்தா சமசி ஹத்தாயக்கே சா எவகே எக்தா சமசி அசுஹத்தே அணுவே பிரச்சண்டத்வய பாவிச்சு கரம் லபுவா ஆண்டுவே பலே லபா கனிவன் අවුරුදු 30ක යුද්ධයක් අපි දැක්කා මේ රටෙන් කොටසක් වෙන් කර වෙනම රාජ්‍යයක් පිහිටවා ගැනීමට. අද ඊට වඩා සම්පූර්ණ වෙනස් වූ අරමුණු. එනම් රාජ්‍ය විරෝධයෙන් ඔබ්බට යන ඇන්ටි ස්ටේට් වලින් ඔබ්බට යන අනෙකුත් සියලුම ආගමිකයන් මරා දැමිය යුතුය කියන උම්මත්තක ත්‍රස්තවාදීන් කේ ක්‍රියාවල් වලට මූණ දීමට අපිට අද සිදු වෙලා තිබෙනවා. දෙමළ අන්තවාදයේ දෙමළ වෙදුම් වාදයට එක්තරා විදිහක ජාත්‍යන්තර සම්බන්ධකම් තිබුණා. ඒවා සියල්ල වගේ ඒවට වඩා දහස් ගුණයක වැඩි භයානක ජාත්‍යන්තර සම්බන්ධකම්. මොකද ජාත්‍යන්තර වශයෙන් තිබෙනවා මේට සමාන්තර ව්‍යාපාර. හරියට නිකන් IS එක ෆ්‍රැන්චයිස් එකක් දුන්නා වගේ මෙහි තියෙන කණ්ඩායමට. අර මැක්ඩොනල්ඩ්ස් එක ෆ්‍රැන්චයිස් දෙන්න වෙනත් අයට තමන්ගේ වැඩ කරන්න එන්න ආකාරයට. එහිදී අපිට මුස්ලිම් ප්‍රජාවට සහ විශේෂයෙන් මෙහි නායකත්වයට කියන්නට අපි ඉල්ලා සිටින්නට ඕනේ අර දෙමළ ජනතාවගේ සමහර නායකයින් එදා කරපු වැඩේ කරන්න එපා. එනම් මේ කාලේ කිව්වනේ මේ බෝයිස්ලා මේ කොල්ලෝ යුරෝපයේ එක තිබුණු මේ වැඩමුළුවකදී මට මුණ ගැසුණා දෙමළ පියතුමෙක් කතෝලික. ඔහු කිව්වා මේ පුංචි මානව හිම්කම් violations. These are small violations. Why are you so worried about them? මං කිව්වා එතුමාට small violations කියලා පොඩි උල්ලංඝනය කිරීම කියලා જાතියක් නැහැ. සියලු මානව හිම්කම් උල්ලංඝනය කිරීම සියල්ල එක වගේ නරකයි කියලා. ඉතින් ඒ දෙමළ ජනතාවගේ ප්‍රජාවේ නායකයින් එදා කරපු වැඩේ ඒ මෝඩ වැඩේ නොකළ යුතුයි මුස්ලිම් ප්‍රජාව සහ එහි නායකයින්. ඒ නිසා ඔවුන්ට විශාල වගකීමක් තිබෙනවා. මේ පිළිබඳව කටයුතු කිරීමට අන්තවාදයේ පැතිරීම වැළැක්වීමට ඒ වගේම ඒ අන්තවාදී ක්‍රියාවන් පිළිබඳව ඒ අදාළ බලධාරීන්ව දැනුවත් කරන එක පිළිබඳව විශාල වගකීමක් තිබෙනවා. ඒ විශේෂයෙන්ම මම සඳහන් කළ යුතුයි. අපිටද වගකීමක් තිබෙනවා. ඒ අන්තවාදයට තවත් උඩගෙඩි දෙන්නට අනියම් ආකාරයෙන් කටයුතු නොකිරීමට කනගාටුයි කියන්නේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය දැක්කොත් බැලුවොත් එහෙම මේ මුස්ලිම් ප්‍රජා පිළිබඳ ඉතාමත්ම කනගාටුදායක ආකාරයේ Facebook post එහෙම අපි දකිනවා. අහවල් රටේ අහවල් ආදී ආකාරයට තමයි මුස්ලිම් අයට දඬුවම් කරුවේ. ඒවා කියන්නවත් බැරි තරම්. ඒවා අහන ඒවා කියන කියවන සාමාන්‍ය මුස්ලිම් ජාතිකයින් තවත් අන්තවාදයට තල්ලු වෙනවා මිස මැදට මෙහාට අපිට ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම මම ඊයේ Facebook එකේ දැක්කා කියලා තිබෙනවා ගණනාවක් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්නේ කියලා. දැන් මේකේ මේ තරඟකාරී ව්‍යාපාරකයන් මේකට ඉන්නවට කිසිම සැකයක් නැහැ. නමුත් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරලා එම ව්‍යාපාරය වැසීමේ හේතුවෙන් රස්සා අහිමි වන මුස්ලිම් තරුණයන් ගාණක් ඉන්නවා. බිස්නස් එක අයිතිකාරයා කොහොමනම් තව බිස්නස් එකක් කරගනි. නමුත් ව්‍යාපාරික ව්‍යාපාරයේ යෙදෙන රස්සාවේ රස්සා කරන අය ඉන්නවා. ඔවුන් රස්සා නැතුව පාරට තල්ලු වුණාම ඔවුන් යන්නට ඉඩ තිබෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව පැත්තටද එහෙම නැත්නම් අන්තවාදයටද. ඒ නිසා මේ පිළිබඳව අපි තාමත්ම වගකීමෙන් කටයුතු කළ යුතුයි. පුද්ගලික නීතිය පිළිබඳ මුස්ලිම් නීතිය උඩරට නීතිය දේශවලාමය පිළිබඳ සාකච්ඡාවක් ඇතුවනම් මෙම් පාර්ලිමේන්තුවේ මේ දවස් කිහිපය පුද්ගලික නීති සියලුම පුද්ගල නීති මේ රටේ මානව හිමිකම් පරිච්ඡේද මූලික අධිවාසිකම් පරිච්ඡේදයට යටත් කළ යුතුයි කියලා සමදාම කියපු කෙනෙක් මම. නමුත් එම නීති සම්පූර්ණයෙන් අර කියමනක් තියෙනවනේ බබා කොරහත් එක්ක වතුරත් එක්ක බබත් එළියට දානවයි කියලා. දාන්න අවශ්‍ය නැහැ කියලා. දැන් අපි ගමු උඩරට නීතිය. උඩරට නීතිය කියන්නේ පැරණි සිංහල නීතිය. උඩරට නීතිය තිබෙනවා කාන්තාවන්ට අසාධාරණයක් වන ඔවුන්ට විශේෂ විශේෂයෙන් අසාධාරණයක් වන නොසලකිල්ලක් කරන ඉනීක්වලිටි අසාමාන්‍ය ලෙස සලකන ගණනාවක් තිබෙනවා අංශ. ඒව වෙනස් කළ යුතුයි. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් උඩරට සිංහල නීතිය ගත්තොත් එහෙම උඩරට සිංහල නීතිය සමහර අංග තිබෙනවා අත වශයෙන් ප්‍රගතිශීලීව. උදාහරණයක් වශයෙන් දික්කසාද පිළිබඳව ගත්තොත් එහෙම උඩරට නීති යටතේ කියන පැරණි සිංහල නීති යටතේ දික්කසා ගෑණි පිරිමියෙකුටයි ඔහුගේ භාර්යාවටයි දෙන්නට ඉන්න බැරි නම් දිගටම පහුල අරන් යන්න බැරි නම් ඔවුන්ට පුළුවන් වඩා ලෙහෙසි ක්‍රමයක් තිබෙනවා දික්කසාදයක් ලබා ගැනීමට. සුද්ධ අපිට දීලා ගියේක එහෙම නැහැ. සුද්ධ දීලා ගිය විවාහ නීතිය හොඳ දේවලුත් තිබෙනවා. නමුත් ඒ වගේම අර පැරණි වික්ටෝරියානු දේවලුත් තියෙනවා. සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් කරගත්තට පස්සේ පාර්ශව දෙකට වෛවාහික වරදක් පෙන්වන්නේ නැතුව වෙන්වලා යන්නට බෑ. ඒ වගේ තමයි මේ හැම නීතියකම හොඳ නරක තිබෙනවා. මුස්ලිම් නීතියේ මුස්ලිම් පුද්ගලික නීතිය ඉතාමත්ම මම හැමදාම මේ පිළිබඳ ආංශික කාර්යක සභාවේ නීතිය පිළිබඳ ආංශික කාර්යක සභාවේ මතු කෙරුවා. නමුත් ඒකට මුස්ලිම් ප්‍රජාව ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මුස්ලිම් කාන්තාවෝ ඇවිල්ලා කියා සිටියා අපිට මේ අහවල් මුස්ලිම් නීති ඔවුන්ට අසාධාරණ කාන්තාවන්ට අසාධාරණ නීති තිබෙනවා කියලා අසාමාන්‍ය තත්ත්වයක සලකනවා කියලා. නමුත් අපිට ඒවා වෙනස් කරගන්න පුළුවන් වෙලා නැහැ තාම. විශේෂයෙන්ම විවාහ වෙන වයස ආදිය පිළිබඳ වගේ ගණනාවක් තිබෙනවා. ඒ වගේම තේසවලාම නීතියේ සමහර ගණනාවක් තිබෙනවා අංග මේ රටේ මූලික අධිවාසිකම් වලට විරුද්ධ. නමුත් ඒකෙන් තේරෙන්නේ නැහැ මේ සියලුම පුද්ගල නීති සම්පූර්ණයෙන් අහෝසි කරන්න ඕනේ කියලා. මොකද ඒවා සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්න. මේ නීති සම්පූර්ණයෙන් අහෝසි කරන්න කිව්වොත් මේ පිළිබඳ ඊයේ සාකච්ඡාවක් වුණා. මම කියන්න කැමති ඒවා සම්පූර්ණයෙන් අහෝසි කරන්න වුණත් ඒවා අහෝසි කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. සම්පූර්ණයෙන් අහෝසි කරන්න. නමුත් කළ හැක්කේ කුමක්ද? මූලික අධිවාසිකම් පරිච්ඡේදයට පුද්ගල නීති යටත් කරන එක. එසේ කරලා නැහැ. 1972 ව්‍යවස්ථාවේ එසේ කෙරුවේ නැහැ. ඒක ලොකු වරදක්. 78 ව්‍යවස්ථාවේ ඒක කෙරුවේ නැහැ. පුද්ගලික නීති විතරක් නෙමෙයි පවතින සියලුම නීති ව්‍යවස්ථාවේ මූලික අධිවාසිකම් වලට යටත් කෙරුවේ නැහැ. අද කල යුත්තේ එයයි. එතකොට නැත්තම් කරුපතන නියෝජ කතාවෙන් උදේට මේ පාර්ලිමේන්තුව තුළ මම එකක් කියන්නම්. මේ පාර්ලිමේන්තුව තුළ නම් ඔය පුද්ගල නීති වෙනස් කිරීමක් සිදු වෙන්නේ නැහැ ප්‍රායෝගික වශයෙන්. විශාල දේශපාලන සාධක ඇතුළත් එනවා. මේකෙන් නම් කවදක්වත් කෙරෙන්නේ නැහැ. ඒ නිසා කළ යුත්තේ කුමක්ද? මූලික අධිවාසිකම් පරිච්ඡේදයට යටත් කෙරුවාම සියලුම පුද්ගලික නීති ඒ පිළිබඳව තීන්දුව ගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය කියයි දේශවලාමේ නීතියේ මුස්ලිම් නීතියේ උඩරට නීතියේ කුමන අංගද මූලික අධිවාසිකම් පරිච්ඡේදයට විරුද්ධ කුමන අංගද විරුද්ධ නැති. ඒ අනුව එතකොට රටත් පිළිගන්නවා. පාර්ලිමේන්තුව තුළ අපිට මේක කවදක්වත් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අද කළ යුත්තේ එයයි. මේ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේදී අර මූලික අධිවාසිකම් පිළිබඳ අනුකම්පිතුවේදී මේ ප්‍රශ්නේ මතු කෙරුවා මම. මහින්ද සමරසිංහ ගරු මන්ත්‍රීතුමාගේ එතුමා ඉතාමත්ම හොඳ නායකත්වයක් දුන්නා ඒ කමිටුවට. මේක මතු කෙරුවාම මම කනගාටුව කියන්නේ හිටපු මන්ත්‍රීවරු 11 දෙනාගෙන් ඒ මතයට එකඟ වුණේ මා සමග එකඟ වුණේ ගරු මහින්ද සමරසිංහ මන්ත්‍රීතුමාත් ගරු තුලි තුසිතා විජේමාන මැතිණියත් පමණයි.
අනිත් ඔක්කොම තව විනාඩියයි තියෙන්නේ. එක විනාඩියයි තියෙන්නේ.
අනිත් ඔක්කොම කිව්වා ඒවා අත තියන්න ඕනේ නැහැ. ඒ වෙනස් කරනවා නම් වෙනස් කළොත් ඒ පාර්ලිමේන්තුවට කියලා. අවසාන වශයෙන් මම දිගට කතා කරන්නේ නැහැ. මෙහෙම මට මිනිත්තුවක් දෙන්න. යසන්ත කොදාගොඩ එනා කියන්නේ අපේ රටේ ඉන්න කීර්තිමත් විනිශ්චයකාරවරයෙක් දැන් එතුමා ඊයේ පෙරේදා අභියාචනාධිකරණයට පත් වුණා. එතුමාට විශාල අත්දැකීම් තිබෙනවා මේ ත්‍රස්තවාදී ක්‍රියාවන් පිළිබඳව නඩු පවරලා ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ එතුමා කරපු කතාව එතුමා පිළිගන්න අවස්ථාවේ එතුමා කිව්වා මේ මෙවට මොන දිය හැක්කේ මෙවවා පිළිබඳ කටයුතු කරනකොට නීතියට අනුව එතුමා කියනවා නීතියේ මහිමයට ගෞරව කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදය පිළිගනිමින් මානව හිමිකම් වලට පටහැනි වෙන්නේ නැතුව ඒ වගේම අහිංසක පුද්ගලයන් ආරක්ෂා කරමින් මේ කළ යුතුයි කියලා. මම ඔබතුමාගේ මේ කාලයේ සීමා වෙලා තිබෙන නිසා පැරග්‍රාෆ් දෙකයි තිබෙන්නේ. මම ඔබතුමාගේ ඉල්ලනවා මේක ලයිබ්‍රරි එකේ තියන නෙවෙයි මේක හැන්සාඩ් වර්තාවට අතුලත් කරන්න කියලා ඔබතුමාට අවසර දෙනවා නම් මට කියවන්නත් පුළුවන් නැත්නම් මට මේ මේ
කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ගරු මන්ත්‍රී.
ඒ පැරග්‍රාෆ්ස් දෙක අතුලත් කරන්න කියලා යසන්ත කෝදාරුගේ මැතිතුමාගේ ඒ කතාව ඉතාමත් වැදගත්. ඒ මම හිතන අපේ හැන්සාඩ් වර්තාවට අතුලත් කර යුතුයි. ඒ සඳහා ඔබ එතුමාගේ අවසර ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
පැහැදිලි කිරීමක් රජය වෙනුවෙන්.
ඔව්
අර මේ මතභේදයට ලක් වෙලා තියෙන මේ විශ්වවිද්‍යාලය ගැන ඒක පටන් ගත්ත කොයි අවුරුද්ද කියන එක ඉස්මතු වුණා. මම අක්‍රත ඉස්මාත් දීලා තියෙනවා හිරා ෆවුන්ඩේෂන් 2013. 2013 තමයි අක්‍රත ඉස්පා හිරා ෆවුන්ඩේෂන් එක දීලා තියෙන්නේ. හරි හරි 2013 එතන 4 ලක්ෂ අවුරුද්දකට 4,91,200කට 4,91,000 දැන් මේ රණ්ඩු වෙන දෙයක් නෑ. මම මේ ඒක ප්‍රශ්නයක් නෑ. ඒක what is the problem sir? 35 acres of land was leased to the Hira Foundation by setting up a rural training center in 2013, estimated lease of 491,000 rupees. හරි හරි තාම එහෙමයි. ඒක තාම එහෙමයි. තාම විශ්වවිද්‍යාලයක් කළා නෑ. තාම එහෙමයි. තාම එහෙමයි. එතකොට taxes were paid. Taxes amounted to 14,000 to 15,000 was paid. Then the Hira Foundation discovered that it was registered December 10, 2014. ඉතින් මොකද 2013 Hira Foundation එක register කරේ 2014. ඉතින් මෙව්වා අපි දෙගොල්ලෝ පිළි අරගෙන මේකට විසඳුමක් හොයි. මේක වෙනම කතාවක්. හරි. එතකොට මේගොල්ලෝ 2 July 3, 2015 උසස් අධ්‍යාපන ඇමැතිතුමා සරත් අමරුගම July 3, 2015 එවකට උසස් අධ්‍යාපන ඇමැති වෙන්නේ සරත් අමරුගම මහතා ලියුමක් ලියලා තියෙනවා මේක විශ්වවිද්‍යාලයකට පිළිගන්න කියලා. හැබැයි යාපාන නාණ්ඩු එක පිළිගත්තේ නැහැ. It is still the same. It's not a university. But the land was given in 2013. Hira Foundation was registered in 2014.
Bomasuti.